මීළඟට ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. විශේෂයෙන් මේ අදිසිනීති විවාදය අපි මේ සම්මත කරන වෙලාවේ, අද අපි දන්නවා පහුගිය 20ක් වෙනිදා ඇති වෙච්ච ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක මෙරටේ 250කට අධික කතෝලික ජනතාවගේ ජීවිත අහිමි වුණ බව. ඒක අපි සියලු දෙනාම රටක් හැටියටත් මෙරටේ ජීවත් වෙන සියලු පුරවැසියන් අපි ඒක හෙළා දකමින්, ඒ වගේ මේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා අවශ්‍ය සහයෝගය, ඒ වගේම රජයත් ආරක්ෂක අංශයත් ඒ අවශ්‍ය කටයුතු කරගෙන යන කියන එකත් අපිට දැන් මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම අපේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමත් ප්‍රකාශ කළා රජයේ ප්‍රකාශයක් හැටියට අද වෙනකොට ඒ ත්‍රස්තවාදී කටයුතු වල සම්මාදම් වෙච්ච, ඒවට අනුග්‍රහය දක්වපු, ඒ වගේම ඒකට අනියම් ආකාරයේ උදව් කරපු 100%කට වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ වගේම අද අපි බැලුවොත් පහුගිය සති කිහිපයකට වඩා අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ තත්ත්වය යම්කිසි ආකාරයකට සාමාන්‍ය තත්ත්වයකට පත් කරලා පාසල් වල, ඒ වගේම රජයේ නොයෙකුත් ආයතන වල ඒ එදිනෙදා කරන වැඩකෙතු කරගෙන යන තත්ත්වයක් නැවත උදා වෙලා තියෙනවා. ඒක අපි 100%ක් සම්පූර්ණ නොවුවත්, නමුත් තිබුණට වඩා තත්ත්වය යහපත් අතකට හැරමින් යනවායි කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒ පිළිගන්න ගමන්ම නැවත අපිට මේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා, මේ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු රජයක් හැටියට කළ යුතුයි කියන එකත් අපි අවධාරණය කරන්න ඕනේ. මොකද ඒක තුල තමයි අපිට මේ රටේ සියලු ජන කොටස් වල විශ්වාසය තාවුරු කරගනිමින් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි අවුරුදු ගණනාවක් රටක් හැටියට විශාල යුද්ධයකට මුහුණ දීලා, ඒ යුද්ධයේ අත්දැකීම් එක්ක ඒ යුද්ධය අවසන් වෙලා අවුරුදු 9ක් වගේ කෙටි කාලයක් තුල නැවත මෙවැනි බිහිසුණු ත්‍රස්තවාදයකට මුහුණ දෙීමට සිද්ධ වීම ගැන අපි සියලු දෙනාම කනගාටු වෙන බවක් නෙමෙයි, ඒක අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි කියන අදහසත් අපි සියලු දෙනාම ඉන්නවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් මේ ත්‍රස්තවාදය උපයෝගී කරගෙන මේ ත්‍රස්තවාදී බෝම්බ වලට මුවා වෙමින් මේ රට පුරා නැවත කැරලි කෝලාල ජනවාරික ගැටුම්, ආගමික ගැටුම් උස්සන්න කරන්න යම් කිසි කණ්ඩායමක් වැඩ කරගෙන යනවා. අපි දැක්කා අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඇතිවෙච්ච සිද්ධියෙන් සති දෙකකට පස්සේ තමයි මේ රටේ ඒ ආගමික ගැටුම්, ජාතිවාදී ගැටුම් මවුලන්න විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කෙත්, ඒ වගේම ගම්පහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලත්, ඊළඟට නාත්තණ්ඩිය ඒ ප්‍රදේශවලත් යම් කිසි කණ්ඩායමක් සැලසුම් සහගතව විශාල විනාශයක් කරා. අපි දැක්කා මේ විනාශය කළේ ඉතාම සැලසුම් සහගතව. මොකද කාලයක් තිස්සේ මේ රටේ සිංහල මුස්ලිම් ජනතාව අතර වෛරය පතුරවමින් සිංහල මුස්ලිම් ගැටුම් නිර්මාණය කරන්න කිසියම් කණ්ඩායමක් වැඩ කළා. ඒක ගැන අපි සියලු දෙනාම දැනගෙන හිටියා. විශේෂයෙන්ම දර්ගා නගරයේ සිද්ධිය වෙන්න පුළුවන් අවුරුදු 4 මාරකට කලින් ඇතිවෙච්ච, ඊළඟට ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඇතිවෙච්ච දිගන සිද්ධිය වෙන්න පුළුවන්. මේ වගේ සිද්ධි ගණනාවක් තුල අපි දැක්කා පෞගේ කාලෙම මෙරටේ ගැටුමක් අවුලවන්න යම් කිසි කණ්ඩායමක් වැඩ කළා. නමුත් ඒ කණ්ඩායම අත්අඩංගුවට ගැනීම හා ඒ කණ්ඩායමේ ගමන නවත්වන්න රජයක් හැටියටත් අපෝසත් වුණා. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. මොකද ගිය අවුරුද්දේ දිගන සිද්ධිය ඇති වෙලා මාර්තු මාසය අවුරුද්දක් ගියේ නැහැ, අවුරුද්දයි මාසෙයි ගියේ. නැවත කුරුණාගල දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නාත්තණ්ඩිය ඒ යන ප්‍රදේශවල විශාල හානියක් කරා. ඒ හානිය තුල අපි දැක්කා විශේෂයෙන්ම මේක සැලසුම් සහගතව කරයි කියලා අද වෙනකොට හඳුනගෙන තියෙනවා. මේකට සම්බන්ධ වෙච්ච ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලඥයෝ හඳුනගෙන තියෙනවා. එහෙමනම් ඒ දේශපාලඥයන් හඳුනගෙන තිබෙනවා නම් මේ ප්‍රාදේශීය වශයෙන් ක්‍රියා කරන දේශපාලඥයෝ පළාත් පාලන මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, පළාත් සභා මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, ඒව හඳුනගෙන තියෙනවායි කියලා අද වෙනකොට ප්‍රදේශයේ ජනතාව ඉලිපිට පවසනවා. යම් චෝදනාවල් ඉදිරිපත් කරලා තියෙනවා, පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තවම ඒව අත්අඩංගුවට ගැනීම ඉතාම සීමා සහිතව තමයි සිද්ධ වෙන්නේ. වාත්තරංගුවට ගැනීම තවම සීමා සහිතව සිද්ධ වෙන්නේ. තවම විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙච්ච, මේ ත්‍රස්තකියාවන් වලට සම්බන්ධ වෙච්ච, මේ ප්‍රහාරවල වලට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් තවම අත්තරංගුවට ගන්නේ නැතුව ඔවුන් නිදහසේ ඉන්න තත්ත්වයක් තවම උදා වෙලා තියෙනවා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම විශේෂ භාරව ඉන්න අපේ ජනාධිපතිතුමාගෙන් වහාම ඒ ක්‍රියාදාමය කරන්න. වහාම ඒ අත්අඩංගුවට ගන්න තරාතිරම නොවලා ඒවට උපදෙස් දෙන්න. මොකද මේකට හිත තියන්න ඕනේ. අපි රටක් හැටියට අපිට මෙහෙම නැත්තම් ඉස්සරහට යන්න බෑ. අපි කාලයක් තිස්සේ මේ රටේ ජාතිවාදී ජනවාරිකක ගැටුම් නවත්තන්න ඕනේ කියලා 2015න් පස්සේ විශාල බලාපොරොත්තුත් එක්ක අපි ඉස්සරහට ආවේ. අපි කිව්වා අර වෛරීය පනත ගේන්න කියලා. හේට් ස්විච් එක අපේ ඡන්ද විශේෂයෙන්ම අපි මැතිවරණ ප්‍රකාශය තුල පවා අපි ඒක සඳහන් කළා. ජනාධිපති මැතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේත් අපි අඩංගු කරා මේ වෛරීය ප්‍රකාශ කරන පනතක් ගෙනල්ලා මේ වෛරීය ප්‍රකාශ නවත්තන්න ඕනේ කියලා. නමුත් ආණ්ඩුවක් හැටියට අවුරුදු 4 මාසයක් ගත වෙලත් තාම මේ වෛරීය ප්‍රකාශය පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වෙනා කොහේ හරි මුල් එකේක දැන් හිර වෙලා තියෙනවා. එහෙමනම් තව තවත් මේ රජයක් හැටියටත් අපිත් මේ වෛරීය ප්‍රකාශ කරන්න, මේව නවත්තන්න, මේව ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව තව තවත් මේ රටේ ජාතිවාදී ආගම්වාදී අවුස්සන්න අපි මේ රටේ ඉන්න සමහර උදවියට අපි තවම නිදහස ලබා දීලා තියෙනවා. වාත්තරංගුවට ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි කියන්න ඕනේ මේ චෝදනා තිබෙන අය, එමනම් මේ චෝදනා තිබෙන අය වහාම අත්අඩංගුවට ගන්න ඕනේ. මම දැක්කා විශේෂයෙන්ම අපේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් එක්ක වැඩ කරන මදුමාදව අරවින්ද කියන ඒ ගායන ශිල්පියා, එයා ගායන ශිල්පියෙකුත් නෙමේ සින්දු දෙකයි කියලා තියෙන්නේ, ඒ මදුමාදව අරවින්ද කියන ඒ පුද්ගලයා මම දැක්කා මිනුවන්ගොඩ දේවස්ථානයේ තියෙන CCTV කැමරා එකේ. මම ඒ ටික මම බැලුවා හරියට 7:25ට මදුමාදව අරවින්ද අර මිනුවන්ගොඩ දේවස්ථානයේ ඉස්සරහින් කීප දෙනෙක් එක්ක ඒ පහර දීම සිද්ධ වුණාට පස්සේ එතනින් එතුමා ගමන් කරනවා. මම ඒ CCTV කැමරා එකේ බැලුවා හරියට වෙලාව 7:25 නැත්නම් 7:24. තවම අත්අඩංගුවට ගත්තේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා. ශාන්ත මණ්ඩාර මන්ත්‍රීතුමා ඉන්නවා, අගම ජනාධිපතිතුමාගේ නියෝජිතයා. ඔබතුමා කියන්න ඕනේ ඇයි ජනාධිපතිතුමාද මේ ආරක්ෂක බාරව ඉන්නේ, පොලිසිය බාරව ඉන්නේ, ඇයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? මේම තව දේශපාලකයන් ඉන්නවා, තව ප්‍රාදේශීය මට්ටමින් දේශපාලකයන් ඉන්නවා. කුරුණෑගල ප්‍රදේශයේ විශාල හානියක් කරපු ඒ පුද්ගලයන්ව තවම අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා
පැහැදිලි කරන්න ඕනේ.
මම කෙටියෙන් කියන්න කැමතියි, අතිගරු ජනාධිපතිතුමා සියලුම ආරක්ෂක ප්‍රධානීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පූර්ණ බලය දීලා
තියෙනවා.
ඒ අයගේ කාර්යභාරය තමයි ඒ කටයුතු කරන එක. කිසිම බලපෑමක් ජනාධිපතිතුමා ඒ කිසි දෙයකට එල්ල කරන්නේ
නැහැ. ස්තුතියි මන්ත්‍රීතුමා. ඒ වගේම තමයි මිනුවන්ගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත්ත 32 දෙනෙක් ඒගොල්ලන්ව ඊයේ අපබිට නිදහස් කරා. මේ ශස්ත්‍ර ක්‍රියාවල් වලට සම්බන්ධ වෙච්ච, මිනුවන්ගොඩ නගරයේ කඩවල් ගිනි තියන්න සම්බන්ධ වෙච්ච, මිනුවන්ගොඩේ මේ ප්‍රහාර දීම් වලට සම්බන්ධ වෙච්ච 32 දෙනෙක්ව ඊයේ අපබිට මත නිදහස් කරා. මම දන්නේ නැහැ මොකද්ද නීතිය කියලා, මොකක් ICP මොකද්ද මේකේ නීතිය කියලා. මේ අදිසි නීතිය යටතේ තියෙන වෙලාවත් මේගොල්ලන්ව නිදහස් කරා. එහෙමනම් මොකද්ද මේ රටේ නීතිය ගැන තියෙන විශ්වාසය? මොකද්ද නීතිය ගැන මේ රටේ ජනතාවගේ හිත් තුළ ඇති වෙන විශ්වාසය? එහෙම නිදහසේ යන්න පුළුවන් නම් මේ ත්‍ස්ත ක්‍රියාවන් වලට වෙන්න පුළුවන්, පහර දීම් වෙන්න පුළුවන්, ගිනි දැබීම් වෙන්න පුළුවන්, ඒ සියලු දේවල් ඒවත් ත්‍ස්ත ක්‍රියාවන් හැටියට තමයි අපි සලකන්න ඕනේ. එහෙමනම් එහෙම නීති ත්‍ස්ත ක්‍රියාවල් වලට සම්බන්ධ වෙච්ච 32 දෙනෙක්ව පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන ඊයේ ඔවුන්ට උසාවියේ දීලා අපමතුන්ව නිදහස් කළා. එහෙනම් මොකද්ද මේ නීතිය? කොහොමද මේ නීතිය ක්‍රියාත්මක වුණේ? කවුද එහෙනම් මේක පිටිපස්සේ ඉන්න නොපමණ හස්තය? කවුද මේක නිදහස් කරන්න පොලිසියට බලපෑම් කරපු ඒ නොපමණ හස්තය කවුද කියලා අපි දැනගන්න ඕනේ. කවුද මේකට වග කියන්න ඕනේ? කවුද මේව නිදහස් කරන්න බලපෑම් කරන්න කියලා ගරු සභාපතිතුමා අපිට දැනගන්න අවශ්‍යයි. මොකද අපි මේ රටේ පුරවැසිය හැටියට අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන අපි සියලු දෙනාම දන්නවා. මේ තත්ත්වය තවත් වර්ධනය කරමින්, මේ තත්ත්වය තවත් දීර්ඝ කරමින්, එහෙම නැත්නම් මේ රටේ නොසන්සුන්තාවයක් ඇති කරමින් මේ රටේ ජනවාර්ගික අතර සැකය අවිශ්වාසය ඇති කරන මෙවැනි දේවල් නතර කළ යුතුයි. එහෙම නැතුව අපිට රටක් හැදීලා අපිට ඉස්සරහට යන්න බෑ. අපි කාලයක් තිස්සේ මේ රටේ මේ ජනවාර්ගික ගැටුම්, ආගමික ගැටුම් වලින් අපි ඕන තරම් අපි හෙම්බත් වෙලා තියෙනවා. අපි ඕන තරම් අපි අවුරුද්දකට අපිට අර මොකද්ද අර ස්වභාවික විපත් වෙනවා වගේ හැම අවුරුද්දකම අපි මේ ජනවාර්ගික ආගමික ගැටුම් හරහා අහිංසක ජනතාවගේ දේපොළ ඔවුන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා තවදුරටත් මේක ඉදිරියට ගෙන යන්න දෙන්න බෑ. මේක නතර කළ යුතුයි. මේක නතර කරන්න නම් රජයක් හැටියට දැඩි තීන්දුව ගත යුතුයි. ඒ දැඩි තීන්දුව ගන්න රජයේ අපෝසත් වෙනවා නම් මම හිතනවා දැයි මේ ආණ්ඩුවටත් දෙයියන්ගේම පීඩ තමයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද මේක රජයක් කියලා කියන්නේ ඇත්තටම ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවේ හවුල්කාරයෙක්. එක පැත්තකින් අපිත් මේ ආණ්ඩුවේ හවුල්කාරයෝ. ජනාධිපතිතුමාගේ අතේ තියෙනවා විශේෂයෙන්ම සාමය හා නීතිය තියෙනවා එතුමාගේ අතේ. එහෙනම් එතුමා මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. එතුමා මේක ක්‍රියාත්මක කරන්න අපෝසත් වෙනවා නම් එහෙමනම් නීතිය හා සාමය අමාත්‍යාංශයට ඇමතිවරයෙකු එතුමා පත් කරන්න ඕනේ. මේක පූර්ණ කාලීව වැඩ කරන්න කියලා ඒ බලය එතුමා ලබා දෙන්න ඕනේ කියලා අපි මතක් කරන්න කැමතියි. ඒ හිඳ ගරු සභාපතිතුමනි, අද මේ රට මේ තත් වෙලා මේ පත් වෙලා තියෙන තත්ත්වෙන් අපි ගොඩ යන්න ඕනේ. අපි ගොඩ යන්න නම් අපි යම් ක්‍රියාවක් උඩ යම් වැඩපිළිවෙලක් උඩ අපි ඉස්සරහට යන්නේ නැත්නම් මේ රටේ ජාතික සමගිය ආරක්ෂා කරගන්න අපි ඒ නීතිය තදින් ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි කිසියම් කණ්ඩායමකට අවශ්‍ය විදියට නීතිය අතට අරගෙන ඒ පහර දීම් වලට ශස්ත්‍රක්‍රියාවන් වලට යොමු කරන්න ඒ ශස්ත්‍රක්‍රියාවන් වලට වැඩ කරන්න අපි මේ රටේ නිදහසේ වුන්ට අපි ඉඩ ලබා දෙනවා නම් මං හිතනවා නැවත අපිව මේ ගෙන යන්නේ ගෝත්‍රික යුගයකට නැවත අපිව ගෙන යන්නේ අමානුෂික එහෙම නැත්නම් නැතුව නැවත අපි
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක්
කියන එක මතක් කරන්න ඕනේ. ඒ හිඳ ගරු සභාපතිතුමනි, අද අපි මේ පත් වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක අපිට මේ රටේ තිබුණු ප්‍රතිරූපය ගැන එම වගේම මේ රටේ තියෙන නීතිය ගැන අධිකරණයේ තියෙන මේ විශ්වාසය ජනතාව අතරේ සැකේ අවිශ්වාසය ඇති කරන්න දෙන්න එපා. අවසාන වශයෙන් මේ රටේ ජනතාවට සාමාන්‍ය ජනතාවට අවසාන වශයෙන් තියෙන විශ්වාසය තමයි මේ විශේෂයෙන්ම අධිකරණය හා නීතිය පිළිබඳ තියෙන විශ්වාසය. ඒ නීතිය හා අධිකරණයේ තියෙන පිළිබඳ විශ්වාසය අහිමි කරගන්න ඒ සාමාන්‍ය ජනතාවටත් ඒක ඉඩ දෙන්න එපා. මොකද අපි එතනට ගමන් කරනවා නම් අපි එතනට ඒ ජනතාව තල්ලු කරනවා නම් මං හිතනවා තවත් අපි මේ රට අවුලෙන් අවුලට අපි මේ රට ගෙන යනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේකෙන් වෙච්ච විනාශය විශේෂයෙන්ම කුලියාපිටිය බිංගිරිය පඬුවස්නුවර මිනුවන්ගොඩ නිකරවැරටිය වගේ ඒ ආසන තුල විශාල විනාශයක් සිද්ධ වුණා. අපි දැක්ක දේවස්ථාන 34ක් විනාශ කරලා තියෙනවා. නිවාස 196කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඊළඟට කඩසාප්පු 140කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඊළඟට වාහන 45කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඊළඟට විශාලම ෆාම් කියන ෆාම් ෆැක්ටරි දෙකක් විනාශ කරලා තියෙනවා. ඊළඟට මතක තියාගන්න දිවුලපිටිය ප්‍රදේශයේ මිලියන 700ක ආයෝජනයක් කරපු විශාල කර්මාන්ත ශාලාවක් ගිඩිමත් කරලා අහිමි කරලා දැම්මා. මිලියන 700ක්. මං හිතන්නේ ඒකේ වැඩ කරෙත් 90%කට වඩා වැඩිය ඒ ප්‍රදේශයේ ඉන්න දිවුලපිටියේ ඉන්න තරුණ තරුණියෝ තමයි ඒකේ රැකිරක්ෂාවල් කරේ. ඒ සියලු දේවල් අඩාල කරලා දැම්මා. එහෙමනම් මේ තුලත් මේ එළවෙච්ච ප්‍රහාරය තුලත් මේ අපේ ආර්ථිකය කඩා වැටෙනවා ඉඳගෙන. අපේ ආර්ථිකය ආපස්සට ගමන් කරනවා. මේවට වන්දි ගෙවන්න වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් තමයි. මේ වෙච්ච හලාබාහනියටත් වන්දි ගෙවන්න වෙන්නේ.
ඔබතුමාගේ වෙලාව අවසන්යි මන්තුමා. අවසන් කරන්න. වෙලාව අවසන්යි.
අවසන් කරන්නම්. එහෙමනම් මේ සියන සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් මේ සුළු පිරිසක් ඉතාම සුළු පිරිසක් නීතිය අතට අරගෙන ආයුධ අරගෙන මේ කරන විනාශය වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාවටම මේකට වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා නම් ඒ වන්දිය ගෙවන්න සමස්ත ජනතාව නිහඬව බලා සිටිනවා නම් මං හිතනවා මීට වඩා වැඩි හානියක් මේ සුළු පිරිස ඉදිරි කාලයේදී කරන්න පුළුවන්. අන්න ඒක නවත්තන්න මේ රටේ සියලු ජන කොටස් එකතු වෙලා ඒක පරාජය කළ යුතුයි කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
මේ ළඟට ගරු කාදර් මස්තාන් වන්තිතුමා, ඔබතුමාට තියෙනවා විනාඩි 6ක කාලයක්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අවසරන ලැබෙන නීතිපතිවරයාට වන්ද විවාදයෙන් නේර මොදිකි තන්දමකේ නන්දිලි දෙවිතවනාහ. උයිර්ත නායර තින பயங்கரவாத தாக்குதலை அடுத்து நாடு இயல்பு நிலைமைக்கு திரும்பினாலும் சில இனவாதிகளின் தொடர்ச்சியான தூண்டுதல் காரணமாக ஆயிரக்கணக்கான அப்பாவி பொதுமக்கள் மிகவும் மோசமான முறையில் தாக்கப்பட்டுள்ளனர். குறிப்பாக குர்ணாகல், புத்தளம், கம்பாக மாவட்டங்களுக்குரிய சுமார் 25 முஸ்லிம் கிராமங்களை இலக்கு வைத்து தாக்குதல் நடத்தப்பட்டுள்ளன. இந்த தாக்குதலானது எவ்வாறு நாங்கள் உயிர்த்த நாயிருதன பயங்கரவாத தாக்குதலை கண்டிக்கின்றோமோ அதே போல் கண்டிக்கப்பட வேண்டியவை. ஏனென்றால் இனங்களுக்கிடையில் எவ்வளவு ஒற்றுமையாக வாழ்ந்த அந்த காலகட்டத்தில் அவைகளை இல்லாதொழிக்கும் இதுவும் ஒரு பயங்கரவாத செயலுக்குரிய இந்த தாக்குதல் நடத்தப்பட்டிருக்கின்றது. அதுவும் அங்குள்ள பாதுகாப்பு படைகள் இருக்கும் பொழுதே நடாத்தப்பட்டிருப்பது என்பது மிகவும் கண்டிக்கக்கூடிய விஷயமாகும். இவ்வாறான இந்த தாக்குதலை முதல் நாளே நாங்கள் கட்டுப்படுத்தியிருந்தால் அழிவுகளிலிருந்து பாரிய அழிவுகளிலிருந்து நாங்கள் தவிர்த்து கொண்டிருக்கலாம். இந்த தாக்குதல் நடாத்தப்படும் பொழுது போலீஸும் இராணுவமும் பார்த்து கொண்டிருக்கத்தக்க, ஏனென்றால் சில முகநூல்களில் பார்க்கலாம் அவர்கள் சும்மா கை கட்டிக்கொண்டிருக்கின்றார்கள், ஆனால் இந்த தாக்குதல் நடாத்தப்பட்டிருக்கின்றது. மிகவும் எமது பாதுகாப்புத்துறையும் போலீஸ் துறையும் மிகவும் சிறப்பானது. அந்த துறையினரால் உயிர்த்த ஞாயிறு தின பயங்கரவாத தாக்குதலில் சம்பந்தப்பட்டவர்களை இவ்வளவு விரைவாக கைது பண்ணப்பட்டு அவர்களை இந்த ஒரு சகஜ நிலைமைக்கு இந்த நாட்டை கொண்டு வரும் பொழுது இவ்வாறான இந்த சம்பந்தப்பட்டவர்களை, இதற்கு தாக்குதலுக்கு சம்பந்தப்பட்டவர்களில் நாயக்கின்றேன் ஒரு 90% ஒன்றும் கைது செய்யப்படவில்லையாம். அது இதற்குரிய நாயக்கின்றேன் சிசிடி பதிவுகள்லாம் சம்பந்தப்பட்ட தரப்புக்கு கொடுக்கப்பட்டிருக்கின்றது. எனவே சட்டம் என்பதை யார் கையில் எடுத்தாலும் நாங்கள் அதை அதற்கு இடம் கொடுக்கக்கூடாது. ஒரு ஆரம்ப காலத்தில் இது ஒரு சிறுபான்மை சம்பவம் தானே, அவர்களை அழிப்பதற்கு என்று இனம் கொடுக்கும் பொழுது அது பாரிய சில பிரச்சனைகளை உருவாக்கிவிடும். ஏனென்றால் எமது நாடு இந்த நாடில் வந்து அனைத்து பல்லின மக்கள் எவ்வளவு ஒற்றுமையாக வாழ்ந்திருக்கின்றோம் என்ற நிலையை நாங்கள் கருத்தில் கொண்டு இவ்வாறாக இந்த தாக்குதலில் ஈடுபட்டு இன்னும் கைது செய்யப்படாதவர்கள் விரைவாக கைது செய்யப்பட வேண்டும் என்று இந்த உயரிய சபையில் கூறிக்கொள்வதோட தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த தாக்குதலில் கிட்டத்தட்ட 28 பள்ளிவாசல்களும் 190 வீடுகளும் 140 வியாபார நிலையங்களும் தாக்கப்பட்டு தீக்கிரையாக்கப்பட்டும் உள்ளன. 1000க்கு அதிகமான மக்கள் இந்த புனித ரமலான் மாதத்தில் நோன்பு நோக்கும் இந்த நல்ல நாட்களில் மார்க்க கடமை செய்ய முடியாத நிலைக்கு இந்த தாக்குதல் காரணமாக அமைந்திருக்கின்றது. எனவே மிகவும் நாங்கள் அங்கு சென்ற அந்த மக்களை சந்திக்க பொழுது அவர்கள் கூறியது, இது எந்த கட்சியும் அரசியல் பார்க்காமல் பெரும்பான்மை சமூக மக்கள் பிரதிநிதிகள் நினைத்திருந்தால் இதை தடுத்திருக்கலாம் என்று. ஏன் அவ்வாறான ஒரு நிலையை ஏற்படாமல் போனது என்பதை மிகவும் வருத்தப்பட வேண்டிய நிலைமைகள் இருக்கின்றது. ஏனென்றால் உயிர்த்த ஞாயிறு தாக்குதலை அனைவரும் எந்த விதமான கட்சி பாகுபாடுகளும் இல்லாமல் அனைவரும் எவ்வாறு கண்டித்தோமோ அதே போல் இதையும் கண்டித்து இதற்குரியவர்களை விரைவாக கைது செய்யப்பட வேண்டும். சில இடங்களுக்கு சென்றால் கூறுகின்றார்கள், சில இடங்களுக்கு சென்றால் கூறுகின்றார்கள் வந்து தாங்கள் அதாவது போலீஸ் நிலையத்தை அங்குள்ள 1000கணக்கான மக்கள் சூழ்ந்தால் நாங்கள் என்ன செய்வது என்று. சட்டம் ஒன்று இருக்கின்றது, சட்டத்தை யாரும் கையில் எடுக்க முடியாது என்று தான் நாங்கள் கூறுகின்றோம். அவ்வாறான இந்த ஒரு பொருத்தமற்ற சாக்குகளை கூறுவதை விட இந்த இவைகளுக்கு நாங்கள் உண்மையிலேயே வந்து இவ்வாறான இந்த நிலைமை ஏற்பதற்கு என்ன காரணம் என்று விரைவாக நாங்கள் அறிய வேண்டும். இங்கு அந்த சிறுபான்மை சமூகம் பெருமான் அதாவது இறைவனுடைய பாதுகாப்புக்கு அடுத்ததாக பெரும்பான்மை சமூகத்துடைய பாதுகாப்பை நம்பித்தான் அவர்களை சூழ வரத்தான் இருக்கின்றது. இவ்வாறு இருக்கும் பொழுது அங்குள்ள மத பெரியவர்கள் அதே போல கல்விமான்கள் அதே போல அரசியல்வாதிகள் இதில் முன்வந்து இவர்களுடைய பாதுகாப்புகளை உறுதிப்படுத்தக்கூடிய ஒரு நிலைகளையும் எதிர்காலங்களில் ஏற்படுத்த வேண்டும். இந்த மக்களுக்கு உதவி செய்வதில் சிவில் சமூகம் பாரிய அளவுக்கு ஆர்வம் காட்டினாலும் அதற்கு அரச அதிகாரிகளால் போதிய ஒத்துழைப்புகள் வழங்கப்படுவதில் என்ற குற்றச்சாட்டுகளும் இருக்குது. அதையும் உடனடியாக நீக்கி இதற்குரிய இந்த சிவில் சமூகம் முன்வரும் பொழுது அவர்களுக்கு கூடாவது பாரிய வேலை திட்டங்கள் அதே போல இந்த நஷ்டஈடுகளை விரைவாக அரசாங்கம் உடனடியாக அவசரகால சட்டத்தை பயன்படுத்தி நினைக்கின்றேன் இராணுவ அதிகாரிகளை கொண்டாவது இந்த ஏற்பட்ட இந்த கட்டிடங்கள் டேமேஜ்களை உடனடியாக செய்து கொடுப்பதோடு ஏனைய நஷ்டங்கள் கடைகள் மூலம் ஏற்பட்டிருக்கிற பாரிய நிதி இழப்பீடுகளை உடனடியாக செய்து பழைய நிலைமைக்கு கொண்டு வருவதற்குரிய ஏற்பாடுகளை செய்ய வேண்டும். அதுபோல் இந்த உயிர்த்த ஞாயிறு தாக்குதலின் பிறகு
පලර් ඔබතුමාගේ කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි
පලර් කයිද செய்யப்பட்டிருக்கார் உண்மையிலேயே இதில் சம்பந்தப்பட்டவர்கள் அவர்களுக்குரிய அவர்கள் கதி உயர் தண்டனை வழங்க வேண்டும் என்ற எந்த மாற்று கருத்தும் இல்லை. ஆனால் அரபில் உள்ள குர்ஆன்களையும் அது சம்பந்தமான சீடிகளை வைத்ததற்காகவும் கைது செய்யப்பட்டிருக்கின்றார்கள். இது எந்த அடிப்படையில் நியாயம்? மக்கள் வாழ்வதற்குரிய ஒரு களத்தை நாங்கள் அமைத்துக் கொடுக்க வேண்டும். இந்த நாட்டில் சிறுபான்மை சமூகம் வாழக்கூடிய ஒரு சூழலை நாங்கள் ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்ற அடிப்படையில் பார்க்காமல் அந்த அடிப்படையில் பார்த்து
கேட்க
வேண்டும் என்று கேட்டவனாகவும் வரும் இந்த பெருநாள் ஒன்று இருக்கின்றது. பெருநாள் ஒன்று, அந்த பெருநாளை முஸ்லீம் சமூகம் அந்த சிறுபான்மை சமூகம் சந்தோஷமாக கொண்டாடக்கூடிய ஒரு சூழ்நிலைகளை இந்த அரசு தரப்பு செய்து கொடுக்க வேண்டும் என்றும் கேட்டவனாக நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்துதி ஒபத்துமாட்ட மீலாங்கட்ட கரு விமல வீர திசாநாயக மந்திரிதுமா ஒபத்துமாட்ட வினாடி ஹாயக்க காலையத்தில்
கரு உலாசனார் உட
ஈட்ட பிரதமே අපේ විමල් රත්නායක මන්ත්‍රීතුමා මුලස්සනේ ගන්න.
හොඳයි ඔබතුමා කතාව කරගෙන.
ඔව් ගරු මුලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි, හදිසි නීතිය කියන්නේ ප්‍රීතියට ආඩම්බරයට සතුටට කාරණයක් නොවේ. ප්‍රචණ්ඩත්වය අසමගිය සාමයේ බිඳවැටීම යුක්තිය බිඳවැටීමේ පණිවිඩය තමයි මේ ගරු සභාවේ ඉඳලා අපි හදිසි නීතිය සම්මත කරලා පණිවිඩයක් විදියට රටට ගෙනියන්නේ. අපි 1983 ජූලි මාසයේ 23 වෙනිදා ඉඳලා 2009 මැයි මාසේ 19 වෙනිදා වෙනකන් අවුරුදු 26ක් අපේ නෑදෑය විදියට ජීවත් වුණේ හදිසි නීතියත් එක්ක. දරුවෝ ඉපදුනේ දනගාවේ, ඇවිද්දේ ඉස්කෝලේ ගියේ, කසාද බැන්දේ හදිසි නීතියත් එක්ක. 2009 මැයි මාසේ 19 වෙනිදා ඒ ඉතිහාසය වෙනස් කරුවා. ඒ ඉතිහාසය වෙනස් කරලා ආපහු රට සාමය ගනල්ලා හදිසි නීතිය නැති රටක සාමාන්‍ය නීතියක් සහිත රටක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වෙන්න කටයුතු හදලා දුන්නු ඒ පාලනය 2015 ජනවාරි 8 වෙනිදා මෙරටේ දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු එකතු වෙලා පාලනයෙන් එළවා දැමුවා. අද ආපහු දෙවැනි වතාවටත් දෙවැනි මාසෙටත් අපි හදිසි නීතිය දීර්ඝ කරනවා. හැබැයි හදිසි නීතියෙන් විතරක් මෙරට හදන්න බෑ. මේ සාමය ඇති කරන්න පුළුවන් කමක් නෑ. එක්තරා යුගයක උතුරෙන් දෙමළ තරුණයෝ ඇවිල්ලා මිනිස් බෝම්බ විදියට පිපුරුණා දකුණේ. දැන් ආපහු මුස්ලිම් තරුණයෝ මිනිස් බෝම්බ විදියට පුපුරන්න පටන් අරගෙන. එතකොට මේක නීතියෙන් විතරක් හදන්න පුළුවන් එකක් නෙමෙයි. අපි අපේ අධ්‍යාපනය වෙනස් කරන්නේ නැත්තම් අපේ ආගමිකයා දහමත් එක්ක ගොඩනගන්නේ නැත්තම් අපේ විශ්වවිද්‍යාල පාසලේ පෙර පාසලේ අධ්‍යාපනය වෙනස් කරන්නේ නැත්තම් කවදාවත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ පැලැස්තර දාලා මේ රටේ ප්‍රඥාවන්ත මනුෂ්‍ය දරුවෙක් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් පහුගිය ඉතිහාසයේ පුරා මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සලේ උපදෙස් පිළිපැද්දා. මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන් සම්මත කරලා තියෙන්නේ මෙරට අවශ්‍ය නීති රීති නෙමෙයි, සුද්ධන්ට ඕන ඒවා. දැන් අවසානයේදී මොකද සිද්ධ වුණේ? යේසුස් වහන්සේගේ උත්ථානයේ සමරන්න ගියපු 300කට ආසන්න නිරාවුද අහිංසක දරුවෝ අම්මලා තප්පර ගානක් ඇතුළත මිනිස් මස්ලේ බවට ඇට සැකිලි බවට පත් කෙරුවා. එතකොට දැන් අපි ඒක මාසකට අධික කාලයක් අපි සාකච්ඡා කරනවා. ආපහු බෝම්බයක් පිපිරෙනකම්, ආපහු සාමය බිඳ වැටෙනකම්. හැබැයි සාමය හැබැයි සංවිධානයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ මේ තරඟකාරී විභාග ක්‍රම කේන්ද්‍රීය දෙපාසතුන් හදන අධ්‍යාපනය වෙනස් කළොත් පමණයි. ඒ අධ්‍යාපනය වෙනස් කරන්නේ ඥානයක්, දර්ශනයක්, දැක්මක්, ඉලක්කයක් නැත්නම් අපිට ආපහු මේ දේමයි සිද්ධ
වෙන්නේ. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩියක් තිබෙනවා.
මුස්ලිම් මිනිස්සු ඇසුරු කරපු කෙනෙක්. මම දන්නවා මුස්ලිම් සහෝදරයෙක් එක්ක මම දීර්ඝ කාලයක් කටයුතු කරා. සා මුස්ලිම් ජනතාව මේ රටට ආවේ බෝම්බ පුරවන ත්‍රස්තවාදී විදිහට නෙමෙයි, ව්‍යාපාරිකව වෙළෙන්ද විදිහට. එසා මේ මුස්ලිම් සමාජයේ හැම කෙනෙකුටම මම කියන්න කැමතියි, තමුන්නාසලා ඉස්ලාම් ධර්මයේ පදනම් කරගත් ආකෘතියක ඉන්නේ. මේක නැමෙන්නේ වෙනස් කරන්න අමාරුයි. ඇතුලේ මේ සංස්කෘතියේ ඉන්න මෞලවිවරු, එහෙම නැත්නම් පූජකවරු, නායකයෝ කරුණා කළා වගකීමෙන් කටයුතු කරන්නේ. ඔබ සැකයට පාත්‍ර වෙලා තියෙනවා. සා ඒ වගේම මේ කාරණාවලදී මේ වැඩි දෙනෙක් කියන්න පටන් ගන්න තියෙනවා, මේ 225ටම බෝම්බ ගහන්න ඕනේ, මේ 225ම වැරදිකාරයෝ කියලා. මම කියන්න කැමති අපි වැරදිකාරයෝ නෙමෙයි, මේ වැරද්දේ හවුල්කාරයෝ, පාශකරුවෝ, උදව්කාරයෝ නෙමෙයි. අපි මේ ආණ්ඩුවට පැහැදිලිව කිව්වා ජාතික ආරක්ෂා අනතුරේ තියෙන්න කියලා, මේ වගේ විපතක් සිද්ධ වෙයි කියලා අනතුරක තියෙන්න කියලා බුද්ධියන්ත වාර්තා කළා. ඒ වැරදි වලට අපි වක් කියන්නේ නැහැ, අපි හොරකම් කරලා නැහැ, අපි දූෂිතව නෙමෙයි, මේ අද්දකේ ලේක ඇවිලා නැහැ, අපි සත පහක් අයිති උදේ හම්බ කරලා නැහැ, අපි මතුරුකුටත් හිංසාවක් කරන්නේ නැහැ. ඒ නිසා බෝම්බ ගහන 225 දෙනාට මට නම් අයිති වෙන්න පුළුවන් කමක් නැහැ. අපි වැරදිකාරයෝ නෙමෙයි, සමාජයේ සභාවයක් කියනවා. සා අපි වැරදිකාරයෝ වෙන්න අපි වැරදි කරපු අය නෙමෙයි, අපි විත්තිකාරයෝ නෙමෙයි. දැන් තමුන්නාතල ආරක්ෂාව ගැන කතා කරනවා. පිටුවටේ ඇමරිකන් ආරක්ෂක කිව්සුම දැන් පිටු 80ට හදලා තියෙන්නේ. ඒක ආරංචි වුණාම ජනාධිපතිතුමාට එන්න කියනවා චීනේ. චීනට ගනාලා ජනාධිපතිතුමා ලව්වා ආරක්ෂක කිව්සුමක් අත්සන් කරනවා. ඒක තියෙන්නේ මොනවද කියලා මේ සභාව දන්නවද? ඇමති මණ්ඩලය දන්නවද? කවුරුවත් දන්නේ නැහැ. ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ පිටු 80ේ කිව්සුම ගැන දන්නවද? දැන් වොෂින්ටනයි බීජනුයි දෙක එකතු වෙලා රටට බලපෑම් කළ ආරක්ෂක කිව්සුම අත්සන් කරගන්නවා. හෙට අන්දට නවදිල්ලියේ මෝදි අයියත් ඇවිල්ලා කියනවා අපිත් එක්ක කිව්සුමක් අත්සන් කරන්නයි කියලා. පාර්ලිමේන්තු අඳුරේ
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කතා
හරියට,
නමුත් වෙලාව අවසානයි.
ඔව්, පාර්ලිමේන්තු අඳුරේ රටේ ආරක්ෂා ගැන සූදු කැලිනවා නායකයෝ. ඊට පස්සේ අපි වැරදිකාරයෝ වෙන්න ඕනද ඒවට? අපි හවුල්කාරයෝද ඒකේ? ආණ්ඩුවේ බැරිකමට, නොහැකියාවට, අසමත්කමට මේ විරුද්ධ
පක්ෂයේ
225 දෙනාගේ 224 වැරදිකාරයෝ කියලා මම දන්නේ. මම නම් මේ කිසිදේක වැරදිකාරයක් නොවේ කියලා මේ රටේ ජනතාවට මම කියන්න
කැමතියි. හොඳයි, ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු නලින් බණ්ඩාරමැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක් තිබෙනවා.
හදිසි නීති යටතේ වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. අපේ විමල වීර දිසානායක මම බොහොම කැමතියි අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමා කතා කරාට පස්සේ කතා කරා. එතුමාට විවරු වැටලා වගේ කතා කරේ. මම හිතන්නේ සමහර විට එතුමාට විරුද්ධව එතුමාගේම නායක මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් අලුතෙන් ගෝලයක් හදාගෙන යනවා එතුමාගේ ආසනේ. ඒකෙන්ද දන්නේ? මම හිතන්නේ අපි බොහොම කනගාටු වෙනවා තවදුරටත්. අප්‍රේල් මාසේ
20 ගරු විමල වීර දිසානායක මැතිතුමා, ඔබතුමාගේ
රීති අපේ මේ නලින් බණ්ඩාර මැතිතුමාට තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මට මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද්ද කරන්න හදන එක පස්සේ අපිට තියෙන මේ රටේ ජීවත් වීමේ ප්‍රශ්නේ, ලක්න සංඛ්‍යාත මිනිසුන්ගේ ලේ කඳුළු වල ඉරණම පිළිවෙල ප්‍රශ්නේ. ඕක තමයි එක්සත් ජාතිපක්ෂ තියෙන දුර්වලම ලක්ෂණේ. හැමදාම ඕපාදුප්පයක් අල්ලගෙන කතා කරන මිතා වැදගත් දෙයක් කතා කරනවා නලින් බණ්ඩාර.
හොඳයි, ඔබතුමා කතා කරන නලින් මන්ත්‍රීතුමා.
මරිදි ඔබතුමා ගැන පොඩි අනුකම්පාවක් ඇතුණා. ඔබතුමා මම ගරු කරන නායකයෙක්ින්ද, ඒකයි ඔබතුමාට වෙන අසාධාරණ ගැන මම කිව්වේ. ගරු මූලාසුර මන්ත්‍රීතුමනි, පාස්කුරිද ප්‍රහාරයත් එක්ක අපේ රටේ ජන ජීවිතයට බලපාපු බලපෑම තවදුරටත් ඒ තත්වෙම තමයි තියෙන්නේ. ඒ පවුල්වල උදවිය, ඒ පවුල්වල ඥාතීන්, අම්මලා නැති දරුවෝ, දරුවෝ නැති මව්වරු, සැමියෝ නැති බිරිඳවරු, බිරිඳවරු නැති සැමියෝ, ඒ ඥාතීන් නැති පවුල්, ඒ සියල්ලක්ම අද තවදුරටත් ඒ කනගාටු තත්ත්වයක තත්ත්වේ අත්විඳිනවා. එහෙනම් අපි කොහොමද ඒ අයට සාධාරණ ඉෂ්ට කරන්න කියන තර්කය තමයි අපිට මතු කරන්න වෙලා තියෙන්නේ. අපිට පුළුවන් වුණොත් මේ සිද්ධියට සම්බන්ධ, මේ නේච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ මේ අන්තවාදීන්ට යම් පමණක හෝ දායකත්වයක් දුන්නු අය, මේකට සහයෝගය දුන්න අය. ඒ සියලු දෙනාම අල්ලලා දඬුවම් කරලා දැන් රට නිදහස්. මේ අන්තවාදීන්ගෙන් අපි නිදහස් කරගත්තා. මේ ම්ලේච්ඡ සස්වාදීන්ට උදව් කරපු සියලු දෙනා අපි අඳුරගෙන අත්අඩංගුවට ගත්තා කියලා ඒ පණිවිඩය අපේ රටේ ජනතාවට දෙන්න පුළුවන් වුණොත් මං හිතන්නේ ඒ මියගිය ජනතාවට කරන ලොකුම ගෞරවය ඒක තමයි. ඒ වගේ මේ පවුල් වල අයට දෙන්න පුළුවන් ලොකුම සහනයත් ඒ දේ කියලා මම විශ්වාස කරනවා. අපි මේ සිද්ධියත් එකම අපි කිසිසේත්ම අපේ රට ආපස්සට යන්න දෙන්න හොඳ නැහැ. අපි රටක් විදියට ඉතාම හොඳ ආර්ථික මට්ටමකට ගමන් කරමින් හිටියා. විදේශ සංචාරකයෝ මිලියන 2.5ක් අපේ රටට එන අවධියක් අවසරකට. ඒ වගේම ඍජු විදේශ ආයතන ඉතා විශාල ප්‍රමාණයකින් අපිට 2015 ඉඳන් 2018 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා. කර්මාන්තකරණයක් රට තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ඒ தත්ත්වය ඇතුලේ තමයි මේ தත්ත්වය ඇති උනේ. විශේෂයෙන් අද තව දුරටත් අපේ රට තුල ජනතාව තුල තැතිගැන්මක් තියෙනවා. අපේ කතෝලික ජනතාවගේ ශෝකයේ මුසුණු තැතිගැන්මේ තාමත් තියෙනවා. ඒ වගේම සිංහල බෞද්ධ ජනතාව මේ සිද්ධියෙන් මොකද බෞද්ධයෝ කියන්නේ බොහොම සංවේදී පිරිසක් සතෙකුට කුරා කූඹියෙකුටත් හිංසා කරන පිරිසක් නෙමෙයි. මේ අය ඒ සිද්ධිය නිසා සිදුණු සිත්වල තවදුරටත් සිත්වල තියෙනවා. ඒ තරක් නෙමෙයි ද්‍රවිඩ ජනතාව. අපි දන්නවා මඩකලපුවේ සිද්ධියේදී ඒ පල්ලියේ මියගිය වැඩි පිරිසක් ද්‍රවිඩ ජනතාව. ඒගොල්ලොත් සාම වේදනාවට පත් වුණා. මොකද අවුරුදු 30ක යුද්ධයෙන් බඩකව පිරිසක් ද්‍රවිඩ ජනතාව. නැවත වතාවක් මේ තත්ත්වය රට තුල ඇති වෙනවට කිසිසේත් මොවුන් කැමති නැහැ. ඒ තරක් නෙමෙයි මුස්ලිම් ජනතාව. අද ජන කොට්ටාසයක් විදිහට ඔවුනුත් විශාල වශයෙන් පීඩාවට ලක් වෙලා දිනවා. අද මුළු සමාජයේම ඔවුන් දිහා වැරදි විදිහට බලන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේක ඔවුන්ට විශාල වේදනාවක්. ඉස්සර දෙයක් අපි දන්නවා. මුස්ලිම් අපේ දේශවල ගම්වල මුස්ලිම් ජනතාව සිංහල ජනතාවත් එක්ක අනෙකුත් ආගමික කණ්ඩායම් එක්ක බොහොම සහයෝගයෙන් හිටපු අය. අපි ඒක හොඳින් දන්නා කාරණයක්. ඉතින් මේ 100%ක දශම ගණනාවක කරපු ජනතාවක් පිරිසක් තස්තවාදීන් පිරිසක් කරපු ක්‍රියාවෙන් මේ සමස්ත මුස්ලිම් ප්‍රජාවම අද මුළු ගැන්විලා තියෙනවා. යම් මට්ටමකට කොන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දිනකට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ අර අපි මේ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන වැරදිකරුවෝ ඒ වගේම ඔවුන්ගේ ප්‍රධාන හවුල්කරුවෝ උන්ට දායකත්වය දුන්න අය උන්ට අනුග්‍රහය දක්වද්දී පළ කරපු අය ඇතුළු සියලු දෙනාම අත්අඩංගුවට අත්කමහත් කරගත්තොත් කියන විශ්වාසය අපි ගාව තියෙනවා. අපේ බිංගිර ප්‍රදේශෙත් අපේ කුරුණාල ප්‍රදේශෙත් ගිය 12/13 දින සිංහ සිද්ධී කීපයක් වුණා. මේ නිසා මුස්ලිම් ජනතාවට මුස්ලිම් ජනතාවගේ පල්ලි ව්‍යාපාරික ස්ථාන විද වැටීමක් සිද්ධ වුණා. අපිට ඒක ඒ වෙලාවේ නවත්ත ගන්න පුළුවන් වුණා නවත්ත ගන්න බැරි වුණත් මේනේට සම්පූර්ණ මේ ප්‍රදේශය සාමකාමී ප්‍රදේශයක් බවට පත් කරලා තියෙනවා. ඒක ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව රාජ්‍ය නිලධාරීන් උදව් කරලා තියෙනවා. අපේ සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සියලු දේශපාලන අධිකාරී බහුතරයක් ඒ ප්‍රදේශ වලට ගිහිල්ලා ජනතාව සාමකාමී කරන්න උදව් කරලා තියෙනවා. අපි දන්නා පොර දාපු අය මේවා අවුලන්න උත්සාහ කරපු සුළුතරයක් මෙතන හිටියත් බහුතර දේශපාලන අධිකාරියත් මේක සමනලයටපත් කරගන්න උදව් කරපු අය. මොකද අපි 30 අවුරුදු යුද්ධකින් බැටකාපු අය විදිහට අපි රටකයි අසු තුනේ කලකෝලාල. ඒවා තමයි ද්‍රවිඩ ජනතාව යුද්ධයක් දරා තල්ලු කරන්න හේතු උනේ. ද්‍රවිඩ ජනතාව යුද්ධයක් කරා හේතු තල්ලු කරන්න හේතු උනේ. ඉතින් අපි මේ தත්ත්වය නැවත ඇති කරන්න ඕනේ නැහැ. අපේ සහෝදර මුස්ලිම් ජනතාව අන්තගාමීට තල්ලු කරන්න ඕනේ නැහැ. ඔවුන් සියලු දෙනාම සහරාන්ගේ පිළට තල්ලු කරන්න ඕනේ නැහැ අපිට. 99.9%ක් මුස්ලිම් ජනතාව ඒ පිළේ නැහැ. ඒ නිසා අපි අන්න එතනට ඒ සියලු ජන කණ්ඩායම් වලට දෙන සාධාරණේ තමයි මේ පරීක්ෂණ කඩිනම් කරන එක. ඒ තරක් නෙමෙයි. අපි දැන් තේරීම් කාරක සභාවක් දාලා දිනවා. ඒ වගේම ජනාධිපතිතුමා අපත් කළු ත්‍රිපොත්කල කොමිසමක් තියෙනවා. අපි 21 වෙනිදා ප්‍රහාරයට ඍජුව වැරදිකරුවෝ සාමූහික අපි සියලු දෙනාම වැරදිකරුවෝ වගේ උත්තර බඳින්න ඕන. ඒ සාමූහික වගකීමෙන් අපි කීටවත් පලා යන්න මෙදෙන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේකට ඍජුව වැරදිකරුවෝ කවුද ඉන්නේ කියන එක අපි සොයා ගන්න ඕන. මම හිතන්නේ කොමිසමේ අතුරු වාර්තා දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ වාර්තා මත පදනම් කරගෙන අපි මේ ඍජුව කවුද මේවට වගකිය යුතු පුද්ගලයෝ ඕන්ට ලැබිය යුතු දඬුවම් අපි පවණවන්න ඕන. එහෙම වුණොත් තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධව මතු අනාගතයවත් රජයක් විදියට දරන්න ඕන ප්‍රධාන දායකත්වය ප්‍රධාන කැපවීම ප්‍රධාන ඒ අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ පිළිබඳව බොහොම විපරමෙන් ඉන්නෝ අවධානයෙන් ඉන්නෝ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ වගකීම තමයි ඒ කටයුතුට දායකත්වය දෙීම. අපි දැක්කා මේ තේරීම් කාරක සභාවට විපක්ෂයේ දායකත්වය දෙන්නේ නැහැ කියනවා. විශ්වාස භංගයකින් පුළුවන් වදුරුදින් මහත්තයාට මම දන්න විදිහට මහා දෙයක් කරන්න බෑ. හැබැයි විශ්වාස භංගයට එහා දෙයක් තේරින් කාරක සභාවට කරන්න පුළුවන්. තේරින් කාරක සභාවට කරන්න පුළුවන් විශ්වාස භංගයෙන් වදුරුදින් මහත්මයා වැඩිකරුවෙක් වුණොත් ඕගේ ප්‍රජාතීය පව අවශ්‍ය කරන්න. හැබැයි මේගොල්ලෝ අපිට පේනවා මෙතනින් දේශපාලනය කරන්නේ. මේගොල්ලෝ විශ්වාස භංගයට කෑ ගැහුවට මේ තේරින් කාරක සභාවට උදව් කරන පාටක් නැහැ. ඒකට ඇවිල්ලා සාක්ෂි දීලා වග උත්තර දීලා තියෙන තොරතුරු දීලා සහයෝගය දෙන එක තමයි කරන්න ඕනේ. ඊට අමතරව මෙතනින් එහා ගිහිල්ලා CID එක දිනන අනෙකුත් පොලිසියේ අදාළ ආංශ දිනන ඒවට පැමිණිලි කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් මාධ්‍ය තුල කෑ ගහන අය මේ තියෙන චෝදනා සම්බන්ධව ඒ තරකට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා නැහැ. ඒවත් වෙන්න ඕන. යම් කෙනෙක් ත්‍රස්තවාදයට උදව් කරලා දිනනනම් ඔහුට විශ්වාස භංගයක් විතරක් ගෙනාලා බෑ. ඔහුට විරුද්ධව CID එක අපරාධ නීතියට දඬුවම් දෙන්න ඕන. ඒ වෙන්න ඕන හැම දෙයක්ම වෙන්න ඕන. ඒක තමයි අර මියගිය ජනතාවට කරන සාධාරණේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ කාරණා තුලින් දේශපාලනය කරන එක සාධාරණ නැහැ. මේ කාරණා අල්ලගෙන දේශපාලනය කළා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට මේක අනුගත කරන එක සාධාරණ
නැහැ. දරුව ඇමතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
බොහොම ස්තුතියි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපි 225 මත මේ 225 දිහා ජනතාව බලන්නේ වෛරේ. ඒක තමයි ඇත්ත. මේ 225 දිහා ජනතාවගේ ක්‍රෝධය අද පළ වෙලා තියෙනවා. ඒ 225ටම නිවැරදි වෙන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධියේදී තමන්ගේ දේශපාලනේ පැත්තකට තියලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකට තියලා රටක් විදියට කොහොමද ඉස්සරහට යන්න නම් මේ සිද්ධිය අපේ රටේ සංවර්ධනයට රටේ පාලනයට ජාතීන් අතර සමගියට ආගම් අතර සංහිඳියාවට බද්ධ කරගන්න කියන එක අපි භාවිතා කරන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේ මැතිවරණ ගැන කතා කරන්න ජනාධිපති අපේක්ෂකව ගැන කතා කරන්න අවශ්‍ය වෙලාවක් නෙමෙයි. මේ වෙලාවේ මේ සිද්ධිය මුල් කරගෙන එක එක ජන කොට්ටාස වල ආකර්ෂණය ලබා ගන්න සිංහල බෞද්ධ ඡන්ද ටික කඩා ගන්න මුස්ලිම් ඡන්ද ටික කඩා ගන්න කතෝලික ඡන්ද ටික කඩා ගන්න හොඳ අවස්ථාවක් කියලා පාවිච්චි කරනවා නම් මම හිතනවා ඒක තමයි මේ පාස්කු ඉරිදා මියගිය ජනතාවට කරන ලොකුම ගෞරවය. ඒ ජනතාවට කරන ලොකුම ගෞරවය. ඒ නිසා අපි මේ රටේ පුරවැසියෝ විදියට ශ්‍රී ලාංකික විදියට මේ අවස්ථාවේ එකට නැගිලා හිටියොත් තමයි අපිට කටයුතු කරන්න පුළුවන්. අපිට මතකයි සුනාමි වෙලාවේ අපි විපක්ෂයේ හිටියේ අනුරික්‍රසික මැතිතුමාලා. අපි විපක්ෂයේ හිටියේ අපි ඒ වෙලාවේ දේශපාලනය කරන්න ගියේ නැහැ. ස්වභාවික උපතක් වුණත් රජයට දෙන්න පුළුවන් සහායකය දුන්නා. සුනාමියට හම්බ කරන් කාපුවා හිටියා. නමුත් අපි මේ වෙලාවේ නැගිටින්න ඕනේ. එකට ඉන්න ඕනේ. රටේ ජනතාවට දෙන්න ආදර්ශය පෙන්වන්න ඕනේ. අපි එකට ඉඳගෙන මේ අර්බුදයට මේ ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරනවා කියන එක පෙන්නලා ඒ ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් කුහක කමින් කපටි කමින් කරන්න ඕනේ වැඩක් නෙමෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා බුද්ධිමත් පිරිසක් විදියට රටේ ජනතාවට ඒ ආදර්ශය දුන්නොත් තමයි මේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය නැවත අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ කියලා.
හොඳයි ඔබතුමාට.
දීර්ඝ කතාවක් කරන්නේ නැහැ. ඔබතුමාට අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.
ඔබතුමාට බොහොම ස්තුතියි. වේලාවට අවසන් කිරීම පිළිබඳව ගරු ලක්ෂ්මණ්‍යාපා අභිවදන මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් වෙන් කර දෙබෙනවා.
මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, නැවත වරක් දෙවනි මාසයේට මෑත ඉතිහාසයේ හදිසි නීතිය විවාද කරන මේ අවස්ථාවේ මම ඉතාමත්ම කණගාටු වෙනවා. ඔබතුමත් මම හිතන්නේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ හිටියා. දැන් මමත් මේ 26 වෙනි අවුරුද්ද මේ පාර්ලිමේන්තුවේ ගත කරා. ඒ ඉස්සරහ පෙළිය කිසිම ඇමතිවරයෙක් නැහැ හදිසි නීතිය විවාදෙදී. අර නිලධාරීන්ගේ කවුළුවේ ආරක්ෂකංශයේ කිසිම කෙනෙක් නැහැ මේ හදිසි නීතිය විවාදේ කරන අවස්ථාවේ. වෙනදා මේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක ලේකම් මේ කූඩුවේ ඉන්නෝ අපේ ප්‍රශ්නයක් අහන්න. අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. රංජන් විජේරත්න මැතිතුමා ආරක්ෂක ඇමති වෙලා ඉන්නකොට, මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ඇමති වෙලා ඉන්නකොට මේ හැම නිලධාරියෙක්ම ආවා. පොලිසිය හැම කෙනෙක්ම ආවා. අපි දැක්කයි පහුගිය අවුරුදු කාලෙම මේ අවුරුදු 20 ගානෙම මෙහෙම හිස්පාවක් තිබුණේ නැහැ. අද අපි හදිසි නීතිය
ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමා සමග එකඟ වෙනවා. මම ලේකම් මණ්ඩලයට දැනුම් දෙනවා මේ පිළිබඳව ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරන්න
කියලා.
මොකද මේක ඇත්තටම පාර්ලිමේන්තුව එක්තරා ආකාරයක නොසලකා හැරීමක්. එක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පමණයි මේ අවස්ථාවේ සභාවේ රැඳී සිටින්නේ. ඔබ ගරු නලින් බණ්ඩාරම ඇමතුමා
ඔබතුමා එක්ක මාත් එකඟ වෙනවා. ඇත්තටම මේ වෙලාවේ මේ වගේ වැදගත් අවස්ථාවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තුළ ওই ප්‍රධාන සියලු දෙනාම ඉන්න ඕන. දැන් මමත් බැලුවා තොරතුරක් දෙකක් ගන්න කවුරුනෝ කවුරුන් නැහැ හිස්. අපෙත් විරෝධය ආණ්ඩු පක්ෂයේ විදිහට පළ කරනවා. මේ අදාළ නිලධාරීන් ඔබතුමා කතානායකතුමත් හරහා දැනුවත් කරන්න අනිවාර්යෙන් මේ වගේ විවාදයක් තියෙද්දී අනිවාර්යෙන් අමාත්‍යාංශ ලේකම්වරයා තුළ අදාළ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම සහභාගී
වෙනවා. නිලධාරීන් විතරක් පමණක් නෙමෙයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. අඩු ගානේ ඇමතිවරයවත් මෙතන වාඩි වෙලා ඉන්න ඕන. ඒ නිසා මේක පූර්වාදර්ශ දෙන්න එපා මේ පාර්ලිමේන්තුවට. අපි අවුරුදු 20ක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මෙහෙම හිස්පාක් පාර්ලිමේන්තුවේ දැක්කේ නැහැ. ඒ නිසා ගරු මූරාසනාධිපති මන්තුමනේ මේ ඉතිහාසයේ පුරා දශක 3ක අපි යුද්ධයක ඉඳලා 1994 මම පාර්ලිමේන්තුවට ආවේ 1994 ඉඳලා අපි ගත කරපු කාලේදී මේ විපක්ෂයක් ආණ්ඩුවත් අතර යම් යම් අවස්ථාවලදී එකඟතාවයන් තිබුණා. මේ විපක්ෂය වාසි ගන්න හදනවා කියන එක කවදාවත් කියන්න එපා. මොකද එහෙම තත්ත්වයක් මේ වෙලාවේ මුල් දවස් 20 ගානේම මේ රටේ සිද්ධ වුණේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද්‍රවිඩ අපේ සංවිධානය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධ විපක්ෂය මේ සියලු දෙනා ඒකමතිකව එකට හිටියා මේ වෙලාවේ. මේ යම් යම් ප්‍රකාශ තුල මේ ආණ්ඩුව තුල ඉන්න ඇමතිවරු මොනවද ප්‍රකාශ කරේ? දැන් අද අධ්‍යාපන ඇමතිවරයා ඇවිල්ලා කිව්වා පාසල් යන එකට උදව් කරේ නැහැ, පාසල් යන එකට මේ අවසාන මොහොතේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියා කියලා. මේ කවුද පාසල් යන එකට පාසල් ආරක්ෂා සහිතය කියලා අධ්‍යාපන ඇමතිතුමා කියනකොට ඒ කැබිනට් එකේම ඇමතිවරයෙක් කියනවනම් මම වග කියුත්තනම් මම පාසල් අරින්නේ නැහැ කියලා දෙමව්පිය දරුවෝ අරයිද පාසල්? මේ ආණ්ඩුවේ තියෙන එපා එකඟතාවය. මේ ආණ්ඩුවේ දැන් මෙතන කිරියල් ඇමතිතුමා කියනවා නිෂාඩ් පදිරි ඇමතිතුමාට විරුද්ධව චෝදනාවක් නැහැ කියලා. නිරෝෂන් පෙරමන්තුමා නැගිටලා කියලා බරපතල චෝදනාවක් තියෙනවා කියලා. එතකොට මේ කවුරු කියනවද පිළිගන්නේ මේ රටේ ජනතාව? ආණ්ඩුවක් නැහැනේ මේක. මෙතන එකඟතාවයක් නැහැනේ. ඒක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විපක්ෂයට අත දික් කරන්න එපා. විපක්ෂයට කරන්න දෙයක් නැහැ. අපි මේ දවස් 21ේම මුල් පුදුමාවිදියේ සහයෝගයක් දුන්නා ආණ්ඩුවට. ඒකමතිකව හදිසි නීතිය දීර්ඝ කරා. හදිසි නීතියක් තිබුණේ නැහනේ 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වුණාට පස්සේ ටික දවසකින් මේක අයින් කරානේ. එතකොට 2015 ඉඳලා මේ වෙනකොට මේ රටේ දමුණාස්සලාගේ කල්පනා කළ බලන්න සංහිඳියාවයි ජාතික ආරක්ෂාවයි කියන එක එකට යන්න ඕන දෙයක්. ජාතික ආරක්ෂාවක් නැති තැන සංහිඳියාවක් නැහැ. එතකොට මේ ජාතික ආරක්ෂාව සංහිඳියාවට බාධාවක් කියලා ජාතික ආරක්ෂාව යම් යම් තැන්වල කටයුතු කරපු නිසා සංහිඳියාව ඕන. හැබැයි ජාතික ආරක්ෂාව නැත්නම් එතන සංහිඳියාවක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අද අපිට මේ වෙලා තියෙන්නේ කල්පනා කරලා බලන්න මේ පැත්තට අත දික් කළ වැඩක් නැහැ. බුද්ධාංශයේ සම්මි කරුණාරත්න බුද්ධාංශයේ ඉන්න බව දැනගත්තේ මේ ආණ්ඩුව නිසා. නැත්තම් සම්මි කරුණාරත්න බුද්ධාංශයේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට හමුදාවේ ඉඳලා ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි බුද්ධාංශ සම්මි ඉන්න බව දැනගත්තේ. බුද්ධාංශ විනාශ කරා. ගිරිතලේ වහලා දැම්මා. 4 දෙනාද 5 දෙනාද 6 දෙනාද 7 දෙනාද 10 දෙනාද රිමාන්ඩ් කරපුවගේ නෙවෙයි ප්‍රශ්නේ. බුද්ධාංශේ මාරු කරලා තියෙනවද? කොච්චර බුද්ධාංශේ මාරු කරාද? ඒ සියලු බුද්ධාංශේ මාරු කළ ඉවර වෙලා දුර්වලම කරා. ඒක නැතේ කියන්න එපා. ඒ එක පිළිගන්න. අපි අද අපි සතුටු වෙනවා. ඒ බුද්ධාංශේ නිලධාරීන් අද කැඳවලා තියෙනවා. ඒවයි ප්‍රයෝජනට ගන්න. ඒ නිසා ගරු මුලාසනාරුවර මන්ත්‍රීතුමනේ අපි ඒ අතරේ මේ හදිසි නීති යටතේ අද මේ රටේ ප්‍රබල ඉබ්‍රාහම් මොහොමඩ් අත්අඩංගුවට ගත්තට පස්සේ කරුංක ගම්මිරිස් ප්‍රතිඅපනයනය කරේ ඉබ්‍රාහම් මොහොමඩ් බලවත්කමක් තිබුණා. අද වෙනකොට ගරු සභාපතිතුමනි මේ රටේ 120,000 ගොවි ජනතාව අමාරු ඉන්නවා. අද වෙනතම් පරීක්ෂණ පවත්වනවා. කන්ටේනර් හිර වෙලා තියෙනවා. කරුංක යවන්නේ නැහැ පිටරට. ගම්මිරිස් යවන්නේ නැහැ. අද ගම්මිරිස් පිළ බැහැලා තියෙනවා රුපියල් 500 දක්වා. කරුංක දිරල යනවා. අද මේ රටේ සුළු ව්‍යාපාරිකයෝ ගොවියෝ ඔබතුමා දන්නෝ 120,000 ගොවියෝ අද අමාරුවේ ගම්මිරිස් නිසා. එතකොට ඇමතුමාගෙන් රිෂාඩ් වදුද්දින් ඇමතුමාගෙන් දැන් ඒක ගලවලා තියෙනවා. මිනිස් සමරික්‍රම ඇමතුමාගේ ගාව තියෙනවා. මම ඇමතුමාට සඳහන් කරා ඒක. මොකද මේක පරීක්ෂණ කර කර ඉන්න පුළුවන්. ඒ පැත්ත පරීක්ෂණ කරන්නේ කියන. නමුත් අද මේ රටේ ප්‍රතිඅපනයන කරන ඒවා අමතරව සාධාරණ විදියට අපනයන කරන ගොරක කරුණ කපරණය කරන ගම්මිරිස් අපරණය කරන වෙළෙන්දු
අද කන්ටේනර් ගණන් හිර වෙලා තියෙනවා. මහ විශාල අබැද්දයක් තියෙනවා ගොවියන්ට. අද ගම්මිරිස් ටික විකුණ ගන්න බෑ. කරුංක ටික විකුණ ගන්න බෑ. ගම්මිරිස් තන් තව ටික දවසක් තියා ගන්න පුළුවන්. කරුංක කුණු වෙනවා. මේ වගේ තත්ත්වයක් ආර්ථිකයට වැදිලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට නිකන් ඉන්න බෑ. ආණ්ඩුවට අත හොද ගන්න බෑ. ආණ්ඩුව දැනගන්න ඕන මේ වගේ අර්බුදයක් ආවම එක පැත්තකින් ආණ්ඩුව හරියට ක්‍රියා කරන්න ආණ්ඩුවේ තියෙන එකඟතාවයන් හරියට අරගෙන මේ තීන්දු ටික ක්‍රියාත්මක කරන්න. ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද මේ තත්ත්ව නිසා අපි හදිසි නීතිය ඕනම අවස්ථාවකදී දීර්ඝ කරනවා නම් රටේ ආරක්ෂාවට අපි උදව් කරනවා. හැබැයි හදිසි නීතිය මුවාවෙන් අනිකුත් කටයුතු කෙරෙන්නේ නැත්නම් අපි ඒකට සහයෝගයක් දෙන්න බෑ. අද මේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරයේ කඩම්බටරුවට පස්සේ ආණ්ඩුවට සිද්ධ වුණේ ගිය අද වෙනකොට ඊයේ අඟහරුවාදා බදාදා උදේ තමයි චක්‍රලේඛන යවන්න පුළුවන්කම ලැබුණේ බැංකුවලට. එතකන් දැන් ඊට අනුමත වෙලා කොච්චර කාලද? කැබිනට් පේපර් එක දාලා කොච්චර කාලද? එතකන් අඟහරුවාදා වෙනකම් මේක යවා ගන්න බැරි වුණා. එතකොට කොහොමද ව්‍යාපාරිකයෝ කටයුතු කරන්නේ? කොහොමද හොටල් වලට උදව් කරන්නේ? බැංකු කියනවා ගියාම ඒක බැංකුවට ලැබිලා නැහැ කියලා. එතකොට ව්‍යාපාරිකයෝ එතන ඒ විතරක් නෙමෙයි කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ වැටලා තියෙනවා. කොන්ත්‍රාක් ඉදිකිරීම සමාගම් වැටලා තියෙනවා. සයන් රැකියා කරන අය වැටලා තියෙනවා. ඒ සියලු දෙනාම ඉතාමත්ම දුර්වල තත්යක ඉන්නවා මේ වෙනකොට ආර්ථික වශයෙන්. ඒ නිසා ආර්ථිකය හොඳයි, ආයෝජන එනෝ දැන් හොඳයි. ඒ කිව්වට මොනම දෙයක් අත්තරක් නැහැ. මිනිස්සු දහ දෙනෙක් ගත්තොත් නම දෙනෙක්ම කියනවා ආණ්ඩුව ඉවරයි, ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බෑ. පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ ආණ්ඩුවට ඡන්ද දීපු මිනිහත් පයින්නෝ, ඡන්ද නොදුන්නු මිනිහත් පයින්නෝ. හැම තැනකම එකම තැනකවත් ක්‍රියාත්මක නැහැ. ඒක නිසා මේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ පිළිබඳ ආණ්ඩුව ක්‍රියා කරන්න. ඒක හරි. එතකොට ඒ පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. ඒක පිළිබඳ පරීක්ෂණ කරගලා ඉස්සරහට යන්න. හැබැයි ඒ නිසා මේ රටේ තියෙන
මේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ඉතින් ඒ අනිකුත් කාරණා පිළිබඳ කටයුතු කරන්න බෑ. ලෝකයේ රටවල් අරගෙන බැලුවම ඇමරිකාව ඩොලර් බිලියන 609ක් ආරක්ෂාවට වැය කරන ගරු සභාපතිතුමනි. මේ ඩොලර් බිලියන 649ක්. චීනය ඩොලර් බිලියන 609ක් ආරක්ෂාවට වැය කරනවා. ලෝකයේ කිසිම රටක් ආරක්ෂක අංශය දුර්වල කරන්නේ නැහැ. සිංගප්පූරුවේ ත්‍රස්තවාදී ක්‍රියා නැහැ. සිංගප්පූරුව ආරක්ෂා සහිතයි. හැබැයි සිංගප්පූරුවේ හැම අයවැයකින්ම වැඩි කරනව විසක් ආරක්ෂාව අඩු කරන්නේ නැහැ. ඒකට හේතුව අද ලෝකයේ තියෙන ත්‍රස්තවාදයට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕන. පහුගිය කාල පරිච්ඡේදයේම ඒකට සූදානම් වුණේ නැහැ. සත පහකට ගණන් ගත්තේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කුඩුවට නැගගෙන පොලිසිය ඉදපු ඉහළ නිලධාරීන් කුඩුවට නැගගෙන ඒව ඔක්කොම කරත් කමක් නැහැ. මේ රටේ බුද්ධ්‍යාංශයේ ඉන්න විශාල පිරිසක් නම් හෙලි කරා. මේවා කරන්න එපා ආණ්ඩුවක් හැටියට. ජාතික අපරාධයක් මේක. ඒ නිසා අද ඔවුන් ප්‍රකෘතිමත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ජනාධිපතිතුමාට මේක දුන්නේ මාස දෙකකට විතර කලින්. එතකොට මෙතන ඇවිල්ලා කියනවා නම් ආණ්ඩුව මේක ඉතින් ජනාධිපතිතුමා ගාව ආරක්ෂාව තියෙන්නේ. මේක පොලිසිය අපේ ගාව නැහැ. ඒව උත්තර නෙවෙයි. පොලිසිය ආරක්ෂාව ඔක්කොම ආණ්ඩුව. ඒක ජනාධිපතිතුමාද අගමැතිතුමාද අපිට ප්‍රශ්නයක් නැහැ. අබැරි මේක ඔක්කොම චෝදනාව තියෙන ආණ්ඩුවට. ඒ ආණ්ඩුව මේක ක්‍රියා නොකර මේක අර පැත්තරයි මේ පැත්තරයි දාලා ඉන්නකොට මේ රටේ මිනිස්සුන්ට ඒ ආරක්ෂාවකුත් නැහැ. මේ රටේ මිනිස්සුන්ට ඒ පිළිබඳ අනාගතයකුත් නැහැ. ඒ නිසා මහජනතාව අද බලාපොරොත්තු වෙන්නේ මේ කතාව නෙමෙයි. ඒ නිසා මේක අපි පහුගිය කාල පරිච්ඡේදයේම බලාගෙන හිටියා. එක්කෝ ආරක්ෂාවක් රටේ මිනිස්සුන්ට තියෙන්න ඕන, එක්කෝ ආර්ථිකයේ ශක්තිමත් වෙලා මිනිස්සුන්ට තියෙන්න ඕන, එක්කෝ මිනිස්සුන්ට සහනයක් තියෙන්න ඕන. මේ එකක්වත් නැත්තම් මිනිස්සුන්ගේ මේ ජීවන රටාවේ කියන එක ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ නිසා මේක තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ විපක්ෂය කියන එක හැමතිස්සෙම විපක්ෂයේ ආණ්ඩුවේ සමහර දේවල්ට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි විපක්ෂයක කාර්යභාරයේදී අපි එහෙම කරලා නැහැ පහුගිය ටිකේ. ඒක හොඳට මතක තියාගන්න. හෙට උදව් අවශ්‍ය නම් උදව්. මේ තේරීම් කාරක සභාවට මොකද්ද කරේ ගරු සභාපතිතුමනි? මොකද්ද තේරීම් කාරක සභාවට කරේ? අපෙන් අස්සන් ගත්තේ මොකටද? අපෙන් අස්සන් ගත්තේ මේ තේරීම් කාරක සභාව පත් කරන්නේ මෙන්න මේ 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් පිළිබඳ ඒ කරුණු පිළිබඳ හොයලා ඒකට වාර්තාවක් අරගෙන ඒකට දඬුවම් දෙයි. හැබැයි අවසානයේ මොකද්ද කරේ? රිෂාඩ් බඩුඩින් මහත්මයාගේ ඒකට ඇතුල් කරා. ඒක ගේනවනම් වෙනම ගේන්න එපා. ඒක මේ පාර්ලිමේන්තුවේ දාලා තියෙනවා විශ්වාස භංගයක්.
ගරු මන්ත්‍රීතුමාට තමයි කාලය අවසන්.
විනාඩියක් දෙන්න. අස්රොප් ඇමතුමාට.
ඔබතුමාට විනාඩි දෙකක් වැඩිපුර ලබා දීලා තියෙනවා. ඔබතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නෙට ගත්ත වෙලාවම මම අඩු කරා.
තප්පරෙකම ඉවර කළා. අස්රොප් ඇමතුමාට විශ්වාස භංගයක් ගෙනාවා මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමා හිටියා. අස්රොප් ඇමතුමා බොහොම ලස්සනට නිශ්ශබ්දව හිටියා. එතුමාට කිව්වා අනුර බණ්ඩාරනායක මැතිතුමා ඉදිකට්ටක් හොරකම් කරොත් ඒකට දෙන දඩුවම කුරානයේ තියෙනවා. නැවක් හොරකම් කරොත් කොහොමද කියලා අහුවා. හැබැයි අස්රප් ඇමතුමා සැලුණේ නැහැ. හොඳ ලස්සන අවසාන කතාවක් කළා. මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිය නිවර්දිකාරයෙක් වෙලා කදිරගාමන මැතිතුමා නිවර්දිකාරයෙක් වෙලා ගියේ සෝමහාමුදුරුවොත් එක්ක කරපු විවාදෙදී. මුළු ලංකාවේ මිනිස්සු බලාගෙන හිටියා සෝමහාමුදුරුවෝ විසින් අස්රප් ඇමතුමා විශාල අමාරුවක දායකයෙක් බොහොම හොඳට උත්තර දුන්නා. ඇමතිවරයෙකුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවම ඇමතිවරයා හොඳට උත්තර දෙලා එළියට බහින්න ඕන. ඒකේ මගහරින එකට මේ කාරණේ තියෙන්නේ. අපිට එතුමත් එක්ක පස්සයක් නැහැ. නමුත් අපේ කාර්ය විපක්ෂයේ විශ්වාස භංගයක් ගෙනාවේ රට වෙනුවෙන්. ඒ නිසා කරු සභාපතිතුමනි මේ ආණ්ඩුව පාණ්ඩුවක් වගේ දැන් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව එක්ක ඉල්ලාස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු හෙක්ටා පුහා මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක් තිබෙනවා. ආණ්ඩුව එයාට දෙනවා කියලා කරන්නේ
මුලාස්නේ ඔබන අරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම ගැන අද විශේෂයෙන්ම හදිසි නීතිය සම්බන්ධව ප්‍රදීර්ඝ කිරීම සම්බන්ධව විවාදයේ යෙදෙන වෙලාවේ කතාවල් ගණනාවකට ඇවුම්කම් දුන්නා. ඒ කතාවල් වල හැම එකෙම සමහර වෙලාවට බොහෝ කතාවල් වල තිබුණේ දේශපාලනය තමයි තිබුණේ. අපි ඉල්ලුවේ මේ අවස්ථාවේ දේශපාලනය කරන්න එපා කියලා. මොකද මේ 21වෙනිදා සිද්ධියෙන් පස්සේ අපේ අහිංසක ජනතාව මේ මිහි මත මේ පොළොව මත ලේහෙලුවට පස්සේ මේ ලේත් එක්ක අපි මේ දුක වේදනාව දරාගෙන මේ රටේ කටයුතු කරද්දී අපි පළමුවෙන්ම ඉල්ලා සිටපු කාරණාව තමයි කරුණාකරලා මේ කාලය තුල දේශපාලනයට තිත තියන්න. මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සහ මේ රටේ ඉදිරි සැලසුම් වෙනුවෙන් හැම දිනෙකම එකට වාඩි වෙන්නේ. හැබැයි අද මේ වෙනකොට අපි දකින්නේ ඒ වාඩි වෙනවා වෙනුවට අපි ගහ ගන්නවාද? එතකොට අර සස්ත්‍රවාදී ඇහැ පැත්තේ ඉඳලා හොඳට හිනාවෙව ඉන්නා ඔහුගේ කටයුතු ටික හොඳට කරගෙන යනවා. එහෙනම් අපි ඒ සස්ත්‍රවාදීව ඉදිරි අනාගතයේ මේ රටේ විනාශයක් කරන්න තියෙන අවස්ථාව නැති කරන්න කටයුතු කරනවාද? එහෙම නැත්නම් අපි දේශපාලන වශයෙන් අර පරණ විදිහට බංකොලොත් විදිහට අර 225 ගැන ජනතාව කතා කරන විදිහට අපි මේ පාර්ලිමේන්තුවේ පිටතත් හැසිරෙනවද කියන එක අපි හරියට හඳුනා ගන්න ඕනේ. අපි මේක ගණනය කරලා බලන්න ඕනේ. මමත් එකග වෙන එක කාරණාවක් තියෙනවා. අද මේ අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යවරයා හෝ ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ කිසිම නිලධාරියෙක් මේ ස්ථානයේ නැතිවීම සම්බන්ධව අපි ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම උනත් අපි අද ඉතාමත්ම කනගාටුවටපත් වෙනවා. මොකද මේක තමයි අපිට තිබිච්ච ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තමයි අපි විසඳගන්න ඕන මේ රටේ. අපිට මේ අඩුපාඩුව තියෙනවා. මේ අඩුපාඩුව නිවැරදි කරගන්න ඕන අපි. මේක නිවැරදි කරගන්න නැතුව මේ අපි කොච්චර මේක කැහැ ගැහුවත් මේකේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටියත් අපි සැලසුම් හැදුවත් අපි යෝජනා කරත් කිසිම යෝජනාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මේ ක්‍රියාදාමයේ තියෙනවා. මොකද ආරක්ෂක ලේකම්වරයා පත් කරාට පස්සේ අද අපි අදුගානේ ආරක්ෂක ලේකම්වරයාව දැකලවත් නැහැ. ආරක්ෂක ලේකම්වරයාත් එක්ක අපිට මුළු කිසිම සාකච්ඡාවකට අවස්ථාවක් හම්බෙලත් නැහැ. ඉතින් මේක එක පැත්තකින් බලපුවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට 225 වක් කියන්න ඕන කියලා පිට ඉන්න ඒ අහිංසක ජනතාව කියනවා. ඒ කියන එක අපි මේක සාක්ෂාත් කරනවා. අපි මේක තහවුරු කරනවා. මෙතන අපි කරන දේ වැඩක් නැහැ කියන එක. ඒ නිසා කරුණාකරලා අපි මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න රට ආරක්ෂා කරගන්න. හැබැයි හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න අපි රට ආරක්ෂා කරන්න හදිසි නීතිය ක්‍රියාත්මක කරාට ඒ හදිසි නීතිය ක්‍රියාත්මක කරනවත් එක්ක රටේ පරිපාලනය සහ අනිකුත් ඉදිරියදා කටයුතු ගෙනියන ආකාරය සම්බන්ධව යම් කිසි එකඟත්වයක් අපි සියලු දෙනා අතර තියෙන්න ඕන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ආරක්ෂකංශත් මේ සියලු දෙනා. ඒක තමයි විධිමත් ක්‍රමයට මේ රට පාලනය කරනවා කියන්නේ. එතන අඩුපාඩුවක් තියෙනවා කියලා අපි දකිනවා. ඒ නිසා ඒ අඩුපාඩුව සම්පූර්ණයෙන්ම අපි නැති කරගන්නවා. ඒ නිසා තමයි අපි ඉල්ලීම කරේ මේ කාලය තුල අපි දේශපාලනය නවත්තමු. මේක තමයි විශේෂයෙන්ම විශ්වාස භංගය ගැනත් අපිට ප්‍රශ්න ඇති උනේ. මොකද විශ්වාස භංගය නිසා අපි දැන් ආයි දෙපැත්තකට බෙදිලා අපි විශ්වාස භංගයට ගහ ගන්න ගත්තා. අපි තේරීම් කාරක සභාව ගැන ඒ ඒ ඒ ඒක ගැන කිසිම විශ්වාසයක් නැතුව ගියා අපිට. ඒ විශ්වාසය නැතුව ගියා මොකද සිද්ධ වෙන්නේ? වෙනත් කාරණයක් මේ රටේ සිද්ධ වෙනවා අපිට ඉදිරියේදී ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. මොකද මම එහෙම කියන්නේ මුලාසුරු වෙන ගරු මන්ත්‍රීතුමනි මේ මේ 21 වෙනි පහරේදී නැති වෙච්ච එක දුවෙක් ගැන කතා කරනවා. ඒ දුව ගැන කතා කරද්දී ඉතාමත්ම අපිට සංවේදී. ඒ කාරණාව මොකද තාත්තා මුස්ලිම් අම්මා කතෝලික. හැබැයි මේ දුව ජේසුව තමයි අදහන්න ගත්තේ. ජේසුව අදහන්න ගත්තාම තාත්තා තරහ වෙයි කියලා අම්මා කිව්වා. අම්මා කිව්වා තාත්තා තරහ වෙයි දන්න හැබැයි ඒ දරුවෝ ටිකට ජේසුව අදහන්න ඕනේ කිව්වා. ජේසුව අදහන ගමන් ඒ සතියේ එයා මිය යන්න පෙර මේ බෝම්බට අහු වෙන්න පෙර ඒ දුව ගොඩාක් දේවල් කියලා තියෙනවා ජේසු ගැන. සමහරලාට පුදුම සහගත දේවල් ටිකක් කියලා තියෙනවා. ඒ අම්මා කියනවා විස්තරේ. ඒක ඇනු කඳුලෙන් අම්මා කියන්නේ. ඒ කියන කාරණා දිහා බලපුවම අපි මේ රටේ ජීවත් වෙද්දී අපි මොනවද කරන්න කියලා ආපස්සට හැරිලා බලන්න තියෙනවා. මොකද ඒ දරුවා ජේසු ගැන සහ ඒ හෙවන් එකට යන එක ගැන, හෙවන් එකට අනිත් අය එකතු කරගන්න එක ගැන, ඒ ස්වර්ගය ගැන කතා කරලා තියෙනවා. ඒ ජේසුව දැක්ක කියලා කතා කරලා තියෙනවා. හැබැයි ගෙදර තුන් දෙනයි දරුවෝ තුන් දෙනාම දේවස්ථානයට ගියා. හැබැයි තුන් දෙනාම දේවස්ථානයට ගියාට කනගාටු වුණු කාරණා තමයි අර ඒ පුංචි දරුවා විතරයි මැරුණේ. මොකද ඒ අවස්ථාවේදී එළියට ඇවිල්ලා නැවත ඇතුළට යනකොට ඒ ඉඳගත්තු ස්ථානයේ ඉඩ තිබිලා නැහැ. ඒ නිසා ඒ දරුවා වෙන තැනකට ගියා. අනිත් දෙන්න වෙන තැනකට ගියා. අර දරුවා මිය ගියා. ඒ දරුවා මිය ගියාම අපි සියලු දෙනාටම පාඩමක් කියලා දුන්න. තාත්තා මුස්ලිම් අම්මා කතෝලික. කොහොමද ඒ සම්බන්ධතාවය? ඒක තමයි සංහිඳියාව රටේ. ඒක අපි හදලා තියනවද? ඒක නෑ. අන්තවාදයේ ජාතිවාදයේ කරට ගත්ත කණ්ඩායමක් එක පැත්තකින් කෑ ගහනවා. අපි මේ කතෝලික ජනතාව මේ අවස්ථාවේදී මියගේ වෙලාවේ අපි කතෝලික ජනතාව වෙනුවෙන් පිරී හිටපුවම සමහර අය අපිට ඇඟිල්ල දික් කරලා කියන්න ගත්තා. අපි කතෝලික අන්තවාදී විදියට. අපි කන්තෝලික කවුරුත් අන්තවාදී නෑ. දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යතුමා එතුමාගේ ප්‍රකාශයක් කරලා තිබුණා කතෝලිකයොත් ඉන්නවා කියලා අන්තවාදී. හැබැයි කොතනක හරි කතෝලිකයෙක් අන්තවාදී ඉන්නවද කියලා පෙන්වන්න කියන එතුමාට. එහෙම කතෝලිකයෝ අන්තවාදී නැහැ. කතෝලිකයා හැමතිස්සෙම ජේසු අදහමින් අනිත් සියලු දෙනාට ආදරය කරන කණ්ඩායම. අපි කවදාකවත් කතෝලිකයි කියලා අපි කතෝලික කියලා එළියට බහලා වැඩ කරේ නැහැ. අපි විශේෂයෙන්ම බෞද්ධ ආගම යටතේ විශේෂයෙන්ම විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා යටතේ ඒ වැඩ කටයුතු කරන ගමන්ම මුස්ලිම් ජනතාව හින්දු ජනතාවත් එක්ක අපි ඉතාමත්ම සහෝදරත්වයේ ආදරෙන් ගෞරවෙන් කටයුතු කරා. ඒ සියලු දෙනාට අපි ගෞරව කරා. හැබැයි මේ අවස්ථාවේදී මේ මියගිය අවස්ථාවේ එය වෙනුවෙන් අපි නැගී හිටින් නැත්නම් අපි අදහන ආගමේ වැඩක් තියෙනවා. අපි අදහන ආගමේ වැඩක් නැහැ. හැබැයි සමහර අය මේ වෙලාවේ ඇඟිල්ල දික් කරන් ඉඳ ගත්ත සමහර වෙලාවට අපි නිකන් මුස්ලිම් විරෝධී කණ්ඩායම් හැටි.
ගරු මන්ත්‍රීතුමා
කමක් නැහැ සිංහල ඉතුරු වෙන්න ඕන කියලා සමහර අය වචන හැදුවා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තිබුණා
පුතුමා. මූලාසන හැපෙන ගරු මන්ත්‍රීතුමනි ගරු චමින්ද විජේසේකර මන්ත්‍රීතුමාගේ කාලයත් මට ලබා දීලා ගියේ. ඒකේ මම දන්නේ මට වැඩි වෙලාවක් අවශ්‍ය වෙන එකක් නැහැ. පුංචි වෙලාවක් අවශ්‍ය වුණොත් ලබා දෙන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා.
හොඳයි ඔබතුමාව සටහන ලේකම් මණ්ඩලයට එවන්න.
හරි. මේ සටහන් මේ පතන විතරයි තියෙන්නේ. එහෙමනම් විශේෂයෙන්ම මම මට සිහිපත් කරන්න තියෙන්නේ මේ කරුණු කාරණා සියල්ල අරගත්තාම මං ඉල්ලනවා විපක්ෂයේ ගෞරවනීය මන්ත්‍රීවරුන්ගෙන් මේක ඉන්නවා ඉතාමත්ම පළපුරුදු තියෙන රටට ආදරය කරන අය ඉන්නවා මෙතන. කරුණා කළා මේ තේරීම් කාරක සභාවේ ගිල වාඩි වෙන්න. වාඩි වෙලා රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමා විතරක් නෙවෙයි එතුමා වැරදිනම් ඒ වැරදියක ඒ තේරීම් කාරක සභාවේ පෙන්වන්න රටටම ඒ තේරීම් කාරක සභාවේ පෙන්වනවා විතරක් නෙවෙයි ඒ වැරදිනම් ඊට පස්සේ තීන්දුව දෙන්න ටික අරගන්න. ඒ වගේම එතුමා විතරක් නෙවෙයි අර හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා එයාගෙනත් අපි කරුණු කාරණා මේ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ තව ගොඩාක් තියෙනවා කතා කරන්න. ඒ සියලු දේ මෙතෙන්ට ගිහිල්ලා කතා කරන්න. මෙතෙන්ට කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. මේ නිසා තමයි ජනතාව කියන්නේ 225 මොනවත් කරන්නේ නැහැ කියලා. එහෙනම් 225 කරන දේ මේ තේරීම් කාරක සභාවෙන් පෙන්වන්න පුළුවන්. ඒක තමයි පාර්ලිමේන්තුවේ බලය කියන එක. ඒක තමයි පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය කියන එක. ඒක තමයි ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ කළ යුතු හොඳම දේ කියන එක. ඒකට අවස්ථාව දීලා තියෙනවා නේද? ඒකට බලය දීලා තියෙනවා නේද? අපිට ඕනෑම කෙනෙක්ගේ තේරීම් කාර්ය සභාවට ගෙන්නන්න. එනිසා කරුණාකරලා ඔබතුමාලා සිය දෙනෙක්ට වාඩි වෙලා මේ රට වෙනුව රට ගැන හිතන්න. රට සහ ජනතාව ගැන හිතන්න. තමුන්ගේ පක්ෂ දේශපාලනේ අර පරණ හම්පඩ වෙච්ච ඒ දේශපාලනට යන්න එපා. අපි දැක්කා මේ ඉස්කෝල සමහර අය ඉස්කෝල මුර කරන්න දේශපාලඥයෙක්ගේ කැමරාවත් අරගෙන දරුවන්ට ආදරේටද? නෑ. ඒ ඔක්කොම රංගපෑමවල් කරන්න. මේ රංගපෑමවල් නවත්තන්න දැන්. රංගපෑමවල් වැඩක් නෑ මේ රටට. රංගපෑමවල් නිසා තමයි මේ රටට හෙන ගහන මේ වැඩ ඔක්කොම සිද්ධ වුනේ. ඒ නිසා කරුණා කරලා රංගපෑමවල් සියල්ල නවත්තලා මේ රට වෙනුවෙන් යම් කිසි වැඩ කොටසක් කරන්න අපේ යුතුකම අපේ වගකීම ඒක. ඒ නිසා අපි යම් ක්‍රියාදාමයක් අරගත්ත මායි විශේෂයෙන්ම අපේ කාවින්ද ගරු මන්ත්‍රීතුමායි. මොකද මේ ක්‍රියාදාමය ගන්න හේතුවක් තිබුණා. මේ අපි සියලු දෙනාම අතීතයට ගියාන පස්සේ මේ රටේ සිද්ධ වෙච්ච කරුණු කාරණා අරගෙන බලපුවාම ඒ පෙළගස්සලා බලපුවාම ගොඩාක් දෙනෙක්ගේ වැරදි රහසක් තියෙනවා. ඒ වැරදි කරපු අය සමහර වෙලාවට අද සුදුනෝගේ කතා කරමින් අනිත් අයට ඇඟිල්ල දික් කරමින් යන නිසා අපි ඒ සියලු දේ ඉතාමත්ම හොඳින් අධීක්ෂණය කරලා බලනවා. මොකද්ද කොතනද වැරද්ද කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ කියලා. ඒ නිසා අපිට තියෙන එක පැත්තකින් සංවිධානය හදන්න. අපි මේ ජන කොටස් සියල්ල මේකට වාඩි වෙලා කොහොමද රට හදන්නේ කියන එක රටේ සංවර්ධන කටයුතු ටික අඩාල වෙලා තියෙනවා. ඒක කොහොමද නැවත පනගන්නේ? ඒ නැවත කොහොමද ඉස්සරහට ගන්න කියන එක රටක් හැටියට ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ජාත්‍යන්තර වශයෙන් අපි සමහරලාට අද මේ වෙනකොට මිලේච්ඡය හැටියට නම් වෙලා ඇති එක පැත්තකින් ඒක නැවත නැති කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කොහොමද සකස් කරන්න කියන එක. ඒ වගේම අපේ දරුවන්ට අපි මේ රට නැවත වතාවක් නිර්මාණය කරලා දෙනවා නම් අපි අර බංකොලොත් වෙච්ච දේශපාලනයට නෙවෙයි අපි යන්න ඕන රට හදනවා කියන තේමාව ඉස්සරහට අරගෙන ඡන්දය තියෙන්න පුළුවන්. ඡන්දය තියෙන දවසට ඒ ඡන්දය තියෙන කාලෙට ගිහිල්ලා වේදිකාවෙ නැගලා ඕන පඩංගුවක් කිව්වට කමන්නෑ. හැබැයි වර්තමානයේ මේ රටේ කරන්න අපිට වක්කීමක් තියෙනවා. ඒක අපි සියලු දෙනා එකතු වෙලා කරමු. මොකද මම දැක්ක ඉදින් එක පාසලක් ගාව මම නවත්තලේ දෙමව්පියත් එක්ක කතා කරමින් ඉඳලා එයාට විශ්වාසෙ කොන්නකලා නැහැ. හේතුව මොකද? මේ කණ්ඩායම් දෙක අපි ඒ විශ්වාසය පළුදු කරන එක එක තැන්වලද රටේ දරුවන්ට තියෙන ආදරේ ජනතාවගේ තියෙන ආදරේ අපි පළුදු කරන එක තැන්වලද සමාජලාට රටේ තියෙන ආරක්ෂාව ගැන අපි පළුදු කරනවා. ඒ නිසා අපි සියලු දෙනාට වකීමක් තියෙනවා. ආරක්ෂාව මේ රටේ දරුවෝ මේ රටේ ජනතාව තමුන්ගේ ග්‍රහණයට අරගෙන දේශපාලනය කරන්න එපා කියලා. ඒ වගේම විශේෂණ සිහිපත් කරන්න අපි දැක්කා ඒ ගියපාර මේ ළඟදි සිදුවෙච්ච සිදුවීම 13-14 මේ දවස්වල සිදුවෙච්ච සිදුවීම්වල සමහර තැන් අපි හොයලා බලනකොට සමහර තැන්වල එක එක තැන්වල රැස්වීම් සාකච්ඡා තිබිලා තියෙනවා. ඒ රැස්වීම් සාකච්ඡාවල මම ඊට පෙර බොහෝ වෙලාවට මාධ්‍යෙත් කිව්වා මේ අය සාකච්ඡාවලට ගියාම රැස්වීම් වලට ගියාම මොකද්ද කිව්වේ? සමහර පොහොට්ටුවේ කණ්ඩායම් කිව්වා අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු කියලා. මේක කියපු තැන් තියෙනවා. මේක කියපු දැන් සමහර අය අපිට එතන හිටපු පොහොට්ටුවේ ජනතාවත් අපිට කතා කරලා කියලා තියෙනවා. මම කියන්නේ මේ කාටවත් ඇඟිල්ල දික් කිරීම නෙමෙයි. මේ මෙවැනි පහත් දේශපාලනයට යන්න එපා රටේ. ඒ සමහර වෙලාවට මම කියන්නේ මේ මන්ත්‍රීවරු අර මන්ත්‍රීවරයා මේ මන්ත්‍රීවරයා කියලා ඇඟිල්ල දික් කරන තරම් මම පහත් වෙන්නේ නැහැ. මොනවත් ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් හැටියට මම කියන්නේ එවැනි වැඩසටහනක් සිද්ධ වුණා මේ රටේ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඒක වහගන්න වෙන එකක් දාලා මේ රටේ ජනතාව නොමග යවන්න එපා. අනිත් පැත්තට යවන්න එපා. ඒක වැරදි. අපි සියලු දෙනාම තමුන්ගේ හෘද සාක්ෂියකට එකඟව මේ රටේ ජීවත් වෙන්න ඕන. ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්, වෙනත් දෙයක් කරන්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂියක් තියෙනවා. කවුරුත් හිතනවා නම් කාට හරි හෙනගස්සලා කාව හරි මරලා කාට හරි ගහලා කුඩු කරලා ඒ දේවල් කරලා තමුන් සැනසීමෙන් ජීවත් වෙන්න හිතනවා නම් ඒක වැරදි. අපේ ආගමේ හැටියට ඒක වැරදි. ඒකට අනිවාර්යෙන්ම දඬුවම් හම්බ වෙනවා. ඒකෙන් කාටවත් බේරෙන්න බෑ. එනිසා මම දකිනවා මේ දවස්වල බොහොම ජනප්‍රිය විදියට දේශපාලන කතිකතාන්දර යනවා. ඒ කතිකතාන්දර තුළ අපි දකින්නේ සමහර අය නොමර මරණ සමහර අය ඒ තමුන්ගේ පෞකාර ඉපදීමේ ඉඳලා තියෙන පෞකාර ගතිගුණ නිසා. ඒ නිසා මම හිතනවා ගෞරවන්තයතුමනි අපි සියලු දෙනාගේම වකීම හරියට ඉෂ්ට කරගමු. අපි නැති කරන්නේ මේ රටේ දේපල, අපි නැති කරන්නේ මේ රටේ ගෞරවය, අපි කෙලසන්නේ මේ රටේ ආදරණීය දරුවන්ගේ අනාගතය. ඒ නිසා මේ සියලු දේ වෙනුවෙන් අපි හරි විදියට මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට එකට පිළිගැහලා හිටගෙන මේ රට වෙනුවෙන් මේක ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරමු කියලා විශේෂයෙන්ම යෝජනා කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතියි. මම නියෙන්න බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි.